Sri Lanka, ekiyadiya deshayak udessa pahandura. Navasilanta spur sangvidhane. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංග මාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ගිම්හානය අවුදින් තවමත් ඇඟ කිලිපොලාගේ සීතල අපට අමතක නැහැ. මේ තරමටම අපිට හිරු රැස් වද දෙන බව අපිට මතක්ුනේ නැහැ සීත ඍතුවේදී. අපි හිටියේ අනේ කවදද අපිට අවුව එන්නේ, රස්නි දැනෙන්නේ කියලා හිතාගෙන. දැන් හිරු දෙවියන් අපිට එපා කියන්නට අවු රස්නේ ගෙනවිත් වසන්තයත් සමග. බොහෝ දෙනෙකුත් මේ අවධියේදී මේ රටේ හෝ පිටරට සංචාරවල යෙදිලා ඕක්ලන්ඩ් නගරේ වෙනදා තිබූ තදබදය අඩු වෙලා බැලූ බැල්මට දැනෙන තරම් ඒ තදබදයේ අඩුවීමක් තියෙනවා. මේ ඔක්කොම අතරේ අපි එනවා ඔබ සමග පිළිසඳරේ යෙදන්නට. මේ සන්ධ්‍යාවේ විශේෂාංගයන් කිහිපයකුත් පොදි බැඳගෙන අපි එනවා ඔබ සමග පිළිසඳරකට යෙදෙන්න. මේ සන්ධ්‍යාවේ සීසර ලංකා ප්ලැනට් FM තරංග මාලාව 104.6 ඔස්සේ ඔබ හමුවට එන මම මනෝරි දරණියගල,
මම අශංක දනියගේ.
අයිබෝන් අශංක.
අයිබෝන් මනෝරි.
ඔව්, මෙතනදී මං හිතන්නේ අපි කරුණු රාශියක් එක්කව කරගෙන ඉන්න ඔබ හමුවට ගෙන්න. අශංකත් මං හිතන්නේ පොදි බැඳගෙන ආපු කරුණු ටිකක් තියෙනවා. මං හිතන්නේ අපි මූලිකවම අශංකට අවස්ථාව දෙමු ඒ තොරතුරු ඔබ හමුවට ගෙන්න.
එතනම නෝරි, අපි ගිවිගිය සතිය සහ පහුගිය සති දෙක තුන පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් මම හිතන්නේ මේක අපි දෙන්න 2019 වසරේ කරන පළමුණ සීසර් ලංකා වැඩසටහන. ඉතින් ශ්‍රී ලංකාව වාසීන් සියලු දෙනාම සහ නවසීලන්තයේ වාසය කරන සියලුම ක්‍රීඩාලුවලින්ට අමිහිරි මතකයක් ගෙනත් දුන්නු සති දෙකක් තුනක් වුණා පහුගිය දවස් කීපය. ඇත්තටම ශ්‍රී ලංකා පිළ දරුණු පරාජයන් කීපයකටම මුහුණ දුන්නා. ටෙස්ට් තරඟ දෙකක් තිබුණා, එකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න අපට හැකියාව ලැබුණා. නමුත් ඉතිරි තරඟේ අපි පරාජයට පත් වූවා. ඒ වගේම එක් දින තරඟාවලියේ තරඟ තුනක් තිබුණා. අවසනාවකට නවසීලන්ත පිළ ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට එකක් ජයග්‍රහණය කරන්න බැරි වුණා.
නමුත් මම චූටි දෙයක් එකට එකතු වෙන්න දොවත් එක. මම එහින් දැක්කා මේ තරඟාවලිය. මමත් ගියා බලන්න. මොකද මටත් ආසයි හිතුණා මේ දුරකතරක ඉන්නකොට මගේ රටේ පිරිසක් ඇවිල්ලා මේ තරඟ වදින විදිහ බලන්න. එතෙන්ට ගිහිල්ලා මම ඒක බලාගෙන ඉන්නකොට මුලින් අපේ අය සෙල්ලම් කරපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සෙල්ලම් කරපු ආර බොහොම ලස්සනයි. නමුත් දෙවන වතාවේදී නවසීලන්ත ජාතිකයන් පටන් ගත්තට පස්සේ අපි හිතමු කඩුලු රකින්නට මම හිතන්නේ මම හරි වෙන්න ඕනේ කඩුලු රකින්නට අපේ අය ටිකක් තරංගේ අතෑරපු විදියක් මම දැක්කා හැබැයි නවසීලන්ත ජාතීන් එක්කත් බලනකොට සංසන්දනය කරනකොට අපේ අයගේ කඩුලු රැකීම අතින් ඉහළ තත්වයක තිබුණා මොකද්ද අඩුපාඩුවක් තිබුණා අපේ අයගේ ශක්තිවන්ත බවෙන් අඩුකමක්ද අවසානයේ දක්වා ගෙන යාමේ අපහසුතාවයක් තිබිච්ච බව මට දැනුණා මොකද පළවෙනි පෙළේ පිටිකරුවන් වැටුණාට පස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පිටිකරුවන් බිඳ ගියාට පස්සේ කඩළු බිඳුණාට පස්සේ එයාලට අපහු නැගී හිටින ශක්තියක් නැති බවක් හොඳටම දැනුණා
ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ විස්තරාත්මක විචාරයක් හෝ විශ්ලේෂණයක් කරන්න මම සුදුස්සෙක් නෙමෙයි නමුත් මමත් දැකපු විදියට අපේ පසුපෙළ තරම් ශක්තිමත් භාවයක් තිබුණේ නැහැ නමුත් අගය කළ යුතු තැන් කිහිපයක් තිබුණා විශේෂයෙන්ම තිසර පෙරේරා හුදකලා ඉනිමක් ක්‍රීඩා තරඟ දෙකකදී මගේ මට මතක විදියට ඒ වගේම පන්දුවට වේගෙන් පහර දෙයි කියලා හිතපු මුල්පෙළ පිටිකරුවන්ගෙන් ඒ ලැබුණු සහයෝගය අගය කරන්න තරම් සහයෝගයක් ලැබුණ නැහැ අපිට. ඉතින් ඒ වගේම බකුවාගාරයට පන්දු රැකීමේ දුර්ලභකම්. ඉතින් ඇත්තටම අපි අපේ මවුරටෙන් නැවිලා මේ වගේ රටක අපේ ලංකාවෙන් පැමිණි කුමක් හෝ ක්‍රීඩක කණ්ඩායමක් ඒ ක්‍රීඩා කරන ආකාරය බලන අපිත් කැමැත්තෙන් හිටියා. ඉතින් වාසනාවකට අපිට ඒ මොහොත ඒ විදියට රස විඳින්න අපිට නොහැකි වුණා. ඉතින් ඒ වගේම ජයග්‍රහණයක් ලබන්න ඔන්න මෙන්න කියලා තිබුණු 20 තරගයත් බොහොම වාසනාවන්ත විදියට අපෙන් ගිලිහුණා. ඉතින් එමෙතම ඉතින් ක්‍රීඩාව කියන එක ඉතින් අපිට ජයපරදුම දෙකම බොහොම විශේෂයෙන්ම
ඒ වුණාට මම ඒ කාලේ ලංකාවේ ඉන්නකොට මම දැකපු දෙයක් තමයි මේ ලකුණු 4කට පන්දුවට පිටින් පහර දීලා තවත් කෙනෙක් පන්දුව රැක ගන්නකොට ක්‍රීඩකයෝ දුවලා ඒ ලකුණු 4 ගත්තා. මම දැකපු තැන් තිබුණා ඒ වගේ. නමුත් මම මෙතනදී දැකපු දෙයක් තමයි ලකුණු 2ක් ගන්න තිබිච්ච තැන 1 ලකුණ ගත්තෙත් බොහොම අමාරුයි. ලකුණු 2ක් ගැන හිතුවෙම නැහැ. එහෙම වුණා නම් මං හිතනවා අපි අතේ තිබිච්ච තරඟයක් ජය ගන්න පුළුවන් තරඟයක් තමයි ওই 20 තරඟය.
ඔව් ඒ වගේම මම තව දෙයක් දකිනවා අපේ කණ්ඩායමේ ස්ථිර නායකත්වයක් නොමැතිකම එක්විතක තිසර පෙරේරා එහෙම නැත්නම් ඇන්ජිලෝ මැතිව්ස් කියයි එහෙම නැත්නම් චන්දිමාල් කියයි ඇතරම එක් දින තරඟාවලිය වලට ඒ වගේම 20 තරඟාවලියට ඊළඟ ටෙස්ට් තරඟාවලිය වලට මෙම නායකයන් තරඟෙන් තරඟට මොන සමාරක අවස්ථාවල මාරුණම අපි දැකලා තියෙනවා. ඉතින් මම මුලින් කෝලකට මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියන්නේ. නමුත් ප්‍රේක්ෂකෙක් විදියට අපිට ඒ තරඟවල නායකත්වය මාරු කරා කියලා අපිට දැනෙන වෙනසක් නම් වෙලා නැහැ. අපි මේ නවසීලන්ත තරඟාවලියේ පුරාවටම දැකපු දෙයක් තමයි අපේ අසාර්ථක වීම. නමුත් මුලින් කී ආකාරයට තිසර පෙරේරා ඔහුගේ අගනා ඉන්න දෙකක් විතර ක්‍රීඩා කරා. නමුත් වාසනාවට වෙන්නේ නැති අපේ හැමතැන ඉදර. නමුත් අවසනාවකට සමස්තයක් විදිහට අපිට ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාවක් ලැබුණේ
නැහැ. ඔව් එතනදී මාලිංගවත් අපි අගයන්න ඕනේ.
අනිවාර්යයෙන්ම.
ඔව් හොඳ කඩලු කිහිපයක් බිඳ දෙමුවා.
ඔව්
එතනදී.
ඒ වගේම අපේ ලංකාව පැත්තේ තියෙන ප්‍රවෘත්ති දිහා බැලුවොත් එහෙම මනෝරිය අපිට පොඩ්ඩක් ලංකාවාසීන්ගේ විශේෂයෙන්ම ගෘහණියන්ගේ කුස්සියේ වැඩ කටයුතු වලට පොඩ්ඩක් ඔන්න ආපහු කරදරයක් දෙන්න හදන්නේ ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියන් අවසරය ඉල්ලලා තියෙනවා මේ ගෑස් බිල ආපහු වැඩි කරන්න මොනරි දන්නවද කීයකින්ද කියලා රුපියල් 359කින් ඇත්තටම මොවුන් මේකට හේතු විදිහට දක්වන්නේ ඇමරිකන් ඩොලරේ අසීමිත විදියට වැඩිවීමත් ලෝක වෙළඳපළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකාන් ඩොලර් 595යි 75ක් දක්වා වැඩිවීමත් ඒ නිසා මොවුන් ඉල්ලා සිටිනවා ගෑස් මිල රුපියල් 350කින් කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්. ඉතින් මොකද හිතන්නේ දැන් දරාගන්න බැරි මට්ටමකට මේක ළඟා වෙලා තියෙන්නේ මම හිතන්නේ.
ඕ දැන් හැම කෙනෙකුටම බැලුවාම ලංකාවේ හැම කෙනෙක්ම කතා කරන්නේ මේක මෙහෙමයි මේක මෙහෙම ගණන් මේ විදිහයි කියලා තමයි හැමදේම හැමෝම කතා කරන්නේ. ඒකත් දැන් ගෑස් වලටත් අමුතු දෙයක් වෙන්නේ නැහැ. දවසින් දවස බැලුවොත් රුපියල් 5කින් රුපියල් 10කින් හෝ එහෙම නැත්තම් දැන් එක සැරේටම එක වර්ගකටම රුපියල් 100 ගණකින් මේක වැඩි කරන්න මේගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා. මේ මේ සමාගම් කරන ඉල්ලීමක්. ඉතින් සමාගම් කරන ඉල්ලීම කොයිතරම් දුරට පාරිභෝගිකයාට සැපවත් වෙයිද කියන එක සමාගම් හිතන එකක් නැහැ. ඒගොල්ලෝ හැම විටම සමාගම් හිතන්නේ එයාලගේ වියහෙදම් සහ ඒගොල්ලන් ලබා ගන්න ප්‍රමාණයන් අනුව. නමුත් ලෝකයේ මුදල් උච්චාවචනයන් මුදලේ අගේ ඉහළ පහළ යෑම් අතරතුර හිර වෙන අපේ මිනිසුන්ට මොකද වෙන්නේ? පාර කරමු ඒ අයටම හිතා ගන්න.
ඒ වගේ මොනෝරි තවත් දෙයක් කියන්න තියෙනවා මේ ඩොලරේ වැඩිවීම හේතුවෙන්. තෙලිඟු පිටි නිෂ්පාදන සමාගම ඉල්ලා සිටිනවා පිටි ආශ්‍රිත නිෂ්පාදන, ඒ කියන්නේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන වලත් මිල වැඩි කරන්න. ඉතින් ඒ අනුව පාන් ගෙඩියක පමණක් මිල රුපියල් 5කින් පමණ ඉහළද වීමට සිදු වෙන බව මේ සංගමය කියනවා.
එකම ප්‍රාර්ථනය මම නම් කියන්නේ ඒ විදිහටම වැටුප් තලත් ඉහළ යනවා නම් හොඳයි කියන එක. අපි ප්‍රාර්ථනා කරමු ඒක. වෙන අපි මොකද කරන්නේ මෙච්චර දුර ඉඳලා?
ඇත්තටම ඉතින් අපි අර කතාවට කියනවා දුප්පතාගේ ආහාරය පරිප්පු විපානොයි. නමුත් දැන් දුප්පතාට මොකද වෙන්නේ? ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. මොනරි මම හිතන්නේ ඔබටත් මටත් මේ තරම් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. අපි නව ශ්‍රීලන්තයේ ඉඳන් මේක බලනකොට, නමුත් ලංකාව පැත්තෙන් බලනකොට මේක අලුත් ආරංචියක් වේවි. ඒ තමයි e-health card පදනකුත් කිරීම. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ අපි පුද්ගලික හෝ රජයේ වෛද්‍යවරයෙක් ගාවට ගියොතින් එම රෝගියාගේ අපි කියනවා ඩයග්නොසිස් කාඩ් පත කියලා. ඒ කියන්නේ ඒ රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ කිසිම රෙකෝඩ් එකක් කිසියම් තැනක ලියවිලා තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර විට අපි මේ සුමානෙ ගිහිල්ලා බෙහෙත් ගත්තට පස්සේ අයිති ලබන සුමානෙ ගියොත් ඩොක්ටර්ට කියන්න ඕන මං ගිය සුමානෙත් මේ බෙහෙතට මෙහෙම ගත්තා. ඉතින් සමහරට ඒ වෛද්‍යවරයා අමතකයි මේ රෝගියා කවුද, දුන්නේ මොන බෙහෙත්ද, මොන ලෙඩේද කියලා. ඉතින් ඇත්තට මේක අපේ අඩුපාඩුවක්. නමුත් දැන් ඒ ලංකාවේ ජීවත් වෙන සියලුම ජනතාවට මෙම e-health card පත නිකුත් කරන්න පෙබරවාරි මාසයේදී ආරම්භ කරන්න බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසලා තිනවා. ඉතින් ඇත්තටම අපිට ඒක මම මුලින් පවසපු ආකාරයට ඔබටත් මටත් එය අලුත් ප්‍රවෘත්තියක් නොවන්නේ අපි දන්නවා නව ශ්‍රීලන්තයේ මේ ක්‍රමය දැන්ටත් ක්‍රියාත්මකයි. ඉතින් අපේ සියලුම රෝගී තත්ත්වයන්, ඒ වගේම අපි බෙහෙත් ගත් දින, ඒ වගේම මොන මොන බෙහෙත් වර්ග අපිට ඒ සඳහා පාවිච්චි කරන්න දුන්නද, මේ හැමදේම මොන් පරිගණකගත කරලා තියෙන්නේ. අපි කියනවා මේක සිස්ටම් එකක් තියෙනවා. නව ශ්‍රීලන්තයේ කුමන වෛද්‍යවරයෙක් ගාවට ගියත් අපට ඒ වෛද්‍යවරයාට අපේ
නිලලත් පුද්ගලයෙකුට ඒ අංකය භාවිතෙන් ඒ රෝගියාගේ සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
ඔව් ඒ වගේම
අවශ්‍යතාවය අනුව.
ඔව් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවටත් මේ සමාගම මේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරමින් කළුතර මහරෝහල, බණ්ඩාරගම දිසාරෝහල මූලික කරගෙන මුලින්ම මේ රෝහල් වලට තමයි මේ e-health කාඩ් පත නිකුත් කරන්න ආරම්භ කළා තියෙන්නේ.
ඒ කියන්නේ තවත් එකකින් කියනකොට රෝහල් වල තොරතුරු පරිගණකගත වෙනවා.
අනිවාර්යම. ඉතින් ඇත්තටම මම හිතනවා මේක හොඳයි. මොකද ලංකාව ඇතනම දිනුන රටක් විදියට අපේ සෑම රෝහලකම එකම විදියට පහසුකම් නැහැ. ඉතින් ඔබ දන්නවා ඇති සමහරලාවට කතරගම මඩගලපුව අම්පාර පැත්තේ ඉඳගෙන රෝගීන් එනවා කොළඹට බෙහෙත් ගන්න. එහෙම නැත්නම් කරාපිටියට, එහෙම නැත්නම් නුවරට. ඉතින් ඒ ඇවිල්ලා ඔවුන් ආපහු යන්නේ තමන්ගේ ගම්බිම් වලට ගිහිල්ලා අයිත් මාසිකෙන් ආවොත් සමහර විට ඔවුන්ට අර අපි කියන ක්ලිනික් පොත කියලා මේ පොත නැති වුණොත් ඒ වගේම ඒ සමහර විට ඉන්න දොස්තරවරයාට ස්ථාන මාරු වීම ලැබුණොත් ඊළඟ දොස්තරවරයා සමහර විට යම් යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් අපි ඒ අපි අත්දැකලා තියෙනවා ඒ වගේ දේවල්. ඉතින් මේ හැම දෙයක්ම මගහැරෙනවා කියලා හිතන්න පුළුවන් මේ e-card පත නිකුත් කිරීමෙන්. මම හිතනවා අපේ සිනම ශ්‍රී ලාංකිකයින්ට මේක හොඳ අත්දැකීමක් වේවි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නව පිම්මක් විදිහට මම හිතනවා මේක දකින්න පුළුවන් වෙයි කියලා.
ඔව්. දියුණු වෙමින් පවතින රටක අපි එදා ඉඳලම කිව්ව දියුණු වෙමින් පවතින මේ රටේ යම්කිසි මට්ටමකට දියුණුවක් මේ වගේ දෙයකින් දකින්න පුළුවන් නම් ඒක එක්තරා විදිහක සීමාවක් කියලා මට හිතෙනවා.
ඒ වගේම නොරිය ඔබ දන්නවා ලංකාවේ සමහරක් ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ පාඩු ලබන ආයතන බවට පත් කරගෙන තියෙනවා යම් යම් වැඩපිළිවෙල් නිසා. මම කියන්නේ නැහැ කවුද මේක කරන්නේ කොහොමද වෙන්නේ කියලා. ඔබ දැමව දන්නව ඇති මොනවද මේ කියන්නේ කියලා. මම අද එක ප්‍රවෘත්තියක් දැක්කා ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවාව. මේක පාඩු ලබන ආයතනයක් බවට තමයි හඳුන්වලා තිබුණේ. මොනවරි ඔබ දන්නවද ශ්‍රී ලංකන් එක යානාවකට සේවකයන් කී දෙනෙක් ඉන්නවද කියලා?
මං හිතන්නේ 300 ගණනාවක්. එහෙනම් මට එහෙම ආරංචියක් තිබුණා.
300 ගණනාවක් එක යානාවකට සේවකයන් 333ක්.
එක යානාවකට සේවකයන් 333ක්.
ඔව්. තුන්වන ලෝකයේ දිනුන රටක් හැටියට අපිට මේක දරන්න පුළුවන්ද? ඒක සෑම වසරකදීම විශාල වශයෙන් පාඩු ලබන ආයතනයක් මේ ශ්‍රී ලංකන් එයාලෙන් ගුවන් සේවාව කියන්නේ. නමුත් තවත් ප්‍රවෘත්තියක් තියෙනවා මෙම යම්කිසි ජාත්‍යන්තර වශයෙන් අගය කිරීමකට පත් කරලා තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය. මම හිතන්නේ ඔවුන්ගේ ඇති මොනහරි ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ මිමි මොනහරි ඇති සපේන සේවාව පිළිබඳව. නමුත් රටක් හැටියට මෙය අපට පාඩු දෙන ආයතනයක්. ඉතින් මෙවැනි ආයතනයක එසීමිසේ ගණන් වලින් නෙමෙයි වසරකට රුපියල් බිලියන ගණන් වලින් මේක පාඩුව ලබන්නේ.
තව දෙයක් තියෙනවනේ අසංක. දරු හැමෝම ඉගෙන ගන්නවා බලාපොරොත්තු වෙනවා රැකියාවක්. එතකොට ඒක දේශපාලන අතින් හෝ මොනම අතකින් හරි දරුවෙක් රැකියාවකට යන්න තම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගණන ඉලක්කම් ගණනින් වැඩි තමයි. නමුත් තව කෙනෙක්ට ලැබෙන රැකියාවක් මෙතන තියෙන්නේ.
ඔව් ඒක හරි. නමුත් මෙපමණ ප්‍රමාණයකින් පාඩු ලබනවා කියන්නේ මෙපමණ සේවක ප්‍රමාණයක් නඩත්තු කරන නිසා.
ඒක පොදුවේ ගත්තාම ලොකු පාඩුවක් රටකට ජාතියකට ලොකු පාඩුවක්. නමුත් මේ
නමුත් ඔබ දන්නවද සරසවි සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත් අරමුදල සඳහා හෝ මෙමගින් දන්න පාඩු තරම් මුදලක් වෙන් කරන්නේ නැහැ.
දුර්වලතාවයන් නම්
වරද කොතනද? ඔව් ඒක තමයි අපේ ස්වභාවය. ඒ වගේම තවත් බොහොම දුක්ඛදායී ආරංචියක් තියෙනවා. දුක්ඛදායී ආරංචියක් කියන්නේ අපේ ඔබ දන්නවා සිංහල සිනමාවේ පියා ලෙස වෘදාවලිය ලබා තියෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ මහා සිනමාකරුවා. දශක ගණනාවක් පුරා ඔහු ශ්‍රී ලාංකික සිනමාවට අතිවිශිෂ්ට සේවයක් කළා. ඔහු ගිය වසරේ මගේ මතකයෙන් නිවැරදිව ගිය වසරේ ඔහු අපෙන් වෙන් වූවා. නමුත් ඇත්තටම එතුමා ජීවත් වෙන ඒ කොළඹ පහ ඩික්මන් පාරේ එතුමාගේ නිවස මට මතක විදිහට පහුගිය කාලේ පොඩි කතාවක් තිබුණා මෙම නිවස රජයේ අනුග්‍රහයෙන් යම්කිසි චිත්‍රපට කෞතුකාගාරයක් හෝ කලා කෞතුකාගාරයක් බවට පත් කරන්න යනවා කියලා.
ඔව් ඔවුන්ගේ තියෙනවනේ ගොඩාක් ඔවුන්ට ලැබිච්ච සම්මාන. ඔවුන්ගේ මං හිතන්නේ කෞතුකාගාරයකට සරලන දේවල් ඔවුන් තුල තියෙනවා.
අනිවාර්යයෙන්ම.
ලොකු කාලයක් ලොකු සේවයක් කරපු දෙදෙනෙක් ඒ ඉන්නේ. ඒවා ඉදිරි අනාගතයට ඉතුරු කරන්න මං හිතන්නේ ලොකු උත්සාහයක් පහුගිය කාලේ තිබුණා ඒක.
ඇත්තටම සම්මාන ප්‍රමණක් නෙවෙයි මම හිතන්නේ ඔවුන් දෙපළගේ
වටිනා
පොත්පත් සෑහෙන ප්‍රමාණයක් එම නිවසෙ තිබිලා තියෙනවා. ඇත්තටම මේ දුක්ඛදායක කාරණේ වන්නේ එම මැතිනියට එම නිවසෙන් ඉවත් වෙන්න කියලා එම නිවස අයිතිකරු පවසලා තියෙනවා. මේ මාස අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් එම මැතිනිය වෙනත් නිවසකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම එතුමියත් දැන් බොහෝ වයස වුරුදු 85ක් පමණ වෙනවා. ඒදී ඇත්තටම ලංකාවේ කලාවට තියෙන තැන කොතනද කියලා අපිට මෙම උදාහරණෙන් ඇත්තටම පේනවා. ඉතින් චිත්‍රපට කර්මාන්තය කියන එක ලංකාවේ ඇත්තටම අතිශයෙන්ම දියුණු මට්ටමක නොතිබුණත් ඒ නොතිබිච්ච යුගයක මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවා කරපු සේවය ඇත්තම අමරණීය. එතුමා කරපු ඒ සේවයට සලකන්නේ මෙහෙමද කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් අපිට තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඇත්තම එතුමාගේ එම සම්මාන සහ අපි කතා කරපු ඒ වටිනා කියන ග්‍රන්ථ පොත්පත් සියල්ලම ඉන්පසු කුමක් වේද කියලා ඔබටවත් මටවත් තීරණය කරන්න බෑ.
ඒක දරුවන් නෑ වරක බලාගෙන ඉදිරියට ගෙන යන්නට
නේද? ඒක නිසා තමයි මම හිතන්නේ ඉතින් රජයේ මැදිහත් වීමෙන් පෙර කී ආකාරයට යම් කිසි කෞතුකාගාරයක් හෝ එවැනි සංරක්ෂණය කිරීමේ යම් කිසි වැඩපිළිවෙලක් කරනව නම් මම හිතන්නේ දැනට ප්‍රමාද වැඩි නැහැ. එහෙම කරනව නම් ඇත්තටම හොඳයි. ඉතින් නමුත් ඉතින් ඒ වගේම
තවත් තියෙන ගොඩක් දේවල් ඒ මත රැඳෙන. එහෙමනම් අපි තවත් අපි සොයාගත්ත දෙයක් තමයි ලස්සන ගීතයක් තියෙනවා. අපි ඒ ගීතේ යන්නයි දැන් සූදානම. එකතු වෙමු අපිත් එක්ක ඒ ගීතය අහන්න.
ඇයි තරහින් මාන කාලින් පලාදුවන්නේ දමලාමා ඇයි තරයි මානකාරි පලාදුවන්නේ දමලාමා ඇයි තරයි ඉවසිලිවන්ති ඕපනුවේ ශාන්තකාන්තවේ ඉවසිලිවන්ති ඕපනුවේ ශාන්තකාන්තවේ කෝපයන මෙත බැලුවමතිගේ සන්සුන් ලීලාවෙන් තිබේ සැදී තිබේ ස්වභාවසේ එපායුනි තුරි ගැන සංචල් සසිල් එපායුනි තුරි ගැන සංචල් ඇයි තරයි මානකාරි පලාදුවන්නේ දමලාමා ඇයි තරයි කවත කමින්මා ඇසුරත් වෙත්දී ශාන්තවන් පියගේ අල්ලා සාමිනි දකුනත ඇගේ ඉල්ලා දෙන්න සමා නෙති නැති එක්කෝ පැබැල් මාසිත්‍රි පවති තද කෝපා ඇහි සිත්‍රි පවති තද කෝපා ඇයි තරයි මානකාරි පලාදුවන්නේ දමලාමා
ඉතින් රසික හිතවතුනි, ඔබ මේ සම්බන්ධ වෙන්නේ නැවතත් සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහනට. ඔබට මතක ඇති වර එක අපි සම්බන්ධ වුණා මේ රටේ අධ්‍යාපනය සඳහා පැමිණෙන දරුවන්ට ඉදිරියේදී බලපවත්වන්නට යෙදෙනවායයි කියූ වීසා පිළිබඳව, පාඨමාලා පිළිබඳව සහ ආගමන විගණන තත්ත්වයන් පිළිබඳව තොරතුරු එක්කලා. අපි එක්තරා ශ්‍රී ලාංකික කාන්තාවක්, බලලත් කාන්තාවක් සම්බන්ධ කරගත්තා. අපි අද හිතුවා නව ශ්‍රීලන්තේ තිබෙන තවත් සම්පතක් මෙතෙන්ට ගෙන එන්න. හැබැයි අද අපි ගුවන්මගින් නෙමෙයි, අපි එතුමන්ම මේ මැදිරියට කැඳවා ගත්තාද. අපි වාසනාවන්ත වුණා මැදිරියට කැඳවා ගන්නට. අපි ඌනපූර්ණයක් කරනවා. අපි එදා කතා කරපු අධ්‍යාපනය සඳහා නව ශ්‍රීලන්තයේ පැමිණෙන දුවදරුවන්ට නීතිමය වශයෙන් ඇතිවන පොඩි පොඩි ගැටලු කාරණා පිළිබඳව කතා කරන්නට. මේ සඳහා මමත් අශංකත් මැදිරියට කැඳවා ගත්තා වසර 20ක් පමණ ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙක් හැටියට ක්‍රියාකාරීව කටයුතු කරපු, මේ රටේ නව ශ්‍රීලන්තයේ පැමිණියාට පසු සැහෙන කාලයක්, මම හිතන්නේ වසර ගණනාවක්, ක්‍රියාකාරී නීතිඥවරයෙක් හැටියට කටයුතු කරපු, තවත් අතකට ලංකාවේ මූලික අයිතීන් පිළිබඳව ක්‍රියාකාරී නීතිඥවරයෙකු වුණු, ක්‍රියාකාරී විදියට සමාජීය වැඩ කටයුතු කරන නමින් චිත්ත ස්වර්ණාධිපති කියන බොහොම හිත ඇති ලබැඳි මිතුරෙක්, මහතෙක්. ආයිබුවන් චිත්ත මහතා.
ආයිබුවන්.
මං හිතන්නේ අවසර තියෙනවා මට චිත්ත මහතා කියලා
කතා කරන්න ඇති.
බලන්න මං කිව්වේ බොරුද කියලා නිහතමානිකම්. මම අද ඔබ හමුවට ගෙනෙන්නට යනවා මේ මහතාගේ තොරතුරු වලින් බිඳක් එළියට ගන්නට. මේ අපේ ආපු දරුවන්ට සිදුවෙලා තියෙන සහ සිදුවෙන්නට තියෙන නීතිමය ගැටලු මම එකින් එක අහන්න ඉස්සෙල්ලා ඔබතුමාට තියෙනවද මොනවා හෝ පසුබිමක් මේ පිළිබඳව කතා කරන්නට?
හොඳයි, මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ, එතකොටම නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම මෙහි නීතිඥවරයෙකු හැටියට සේවය කරේ අවුරුදු දෙකක පමණ කාලයක්. නමුත් මම ඊට වඩා වැඩි කාලයක් අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා හිටියා. මම අධ්‍යාපන ආයතන කිහිපයකම උගන්ලා තියෙන අවුරුදු 10කට විතර කාලයක්. ඒ නිසා මේ ශිෂ්‍යයින්ගේ ගැටලු, ඒ ශිෂ්‍යයින් මුහුණ පාන දේවල් ගැන යම් අවබෝධයක් මට තියෙනවා.
මං හිතන්නේ යම් අවබෝධයක් නෙවෙයි, මං හොඳම තැනට ඇවිල්ලා තියෙන එහෙනම්. බොහොම ස්තුතියි ඔබතුමා මාව නිවැරදි කරාට. බොහොම ස්තුතියි අපි හමුවට ආවට. මං ඒක මුලින්මත් කියනවා.
මං හිතන්නේ මනුරිට දැනගන්න ඕනේ මේ ශ්‍රී ලංකාවේ ඉඳන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.
ඔව්, මම මෙහෙම ඇහුවොත්, මම මාතෘකාවක් වශයෙන් ඇහුවොත්, සමහර දරුවෝ සූදානම් වෙලා මෙහෙට එනවා එක එක විෂයන් කරන්නට. මෙහාට ආවට පස්සේ ඒ විෂය සමහරලාවට නැහැ. එහෙම නැත්තම් ඒ විෂයෙන් රැකී අවස්ථා නැහැ. යාලා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එක්ක පාසල්වල ඒගොල්ලන් එන පාසලේ ඒ විෂය උගන්වන්නේ නැහැ. ඒගොල්ලන්ට වත්කමක් නැහැ තවත් අවුරුද්දකට වැඩි කාලයක් ඒ විෂය ඉගෙන ගන්න. එහෙම නිසා ඒගොල්ලන් සූදානම් වෙනවා ඒ විෂයන් මාරු කරන්න. මොකක්ද ඒකේ තත්වය?
හොඳයි, මම හිතන්නේ මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. මෙහි නැති විෂයන් සම්බන්ධයෙන් වීසා ගන්න බෑ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔවුන් එන්නේ යම් පාතමාලාවක් සඳහා. දැන් මේ අය හුඟක් වෙලාවට මේ පාතමාලාව පිළිබඳව දැන හැඳුනුම්කම ගන්නේ, දැනගන්නේ ඒජන්තවරුන්ගේ මාර්ගයෙන්.
ඔව්.
දැන් ඒජන්තවරු නිසි පරිදි උපදෙස් නොදෙනවා වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මම මෙහෙට එන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගේම ඉල්ලා සිටින්නේ හැම පාතමාලාවක් ගැනම තමුන්ම රිසර්ච් එකක් කරන්න පුළුවන් කියලා. දැන් කොහොමුණත් මෙහෙට ආවට පස්සේ යම් හේතුවක් නිසා ඒ පාතමාලාව වෙනස් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකේ යම් ආකාරයක කොන්දේසි තියෙනවා. දැන් අපි දන්නවා වීසා එකක් දෙනකොට ඒ දෙන්නේ කන්ඩිෂන්ස් එක. ඒ පාසල කළ කටයුතු කළ යුතු පාසල් කන්ඩිෂන් එක. දැන් මේ කොන්දේසිය වෙනස් කරගන්න ඕනේ. variation of condition. දැන් මේ කොන්දේසිය වෙනස් කරගන්න නම් අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. අපිට මේක මේ පාතමාලා වෙනස් කරගන්න ඕනේ කියලා. දැන් එතනදී ඒ වෙනස් කරගන්න ඉඩ දෙනකොට වීසා ඔෆිසර් හුඟක් වෙලාවට බලනවා ඇවිල්ලා කොච්චර කාලයකට පස්සේද මේ ඉල්ලීම කරන්නේ. ඒ කියන්නේ ඒ පාතමාලාව පටන් අරන් තව පාතමාලාවක් පාරම පටන් ගන්න මේ ඉල්ලීම කරනකොට කොපමණ කාලයක් ගත වෙලා තියෙනවද? ඒ කියන්නේ හුඟක් දුරස් නම් මේක ඒගොල්ලෝ හිතන්නේ නැහැ යහපත් ඉල්ලීමක් කියලා. ඒ කියන්නේ සත්භාවයෙන් කරන ඉල්ලීමක් කියලා. දෙවෙනි කාරණාව තමයි මේ ඒ ආපු ලෙවල් එකයි. අපි තුමු ලෙවල් 5 එකට ආවයි කියලා. ඒ දැන් ඉල්ලන කෝස් එකේ ලෙවල් එකයි අතර තියෙන පාර්තරය. මොකද ශිෂ්‍යෙක් ඇවිල්ලා level 5 කරන් දැවිලා ඩිග්‍රී එකට ඉල්ලුවොත් ඒක ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම බලන්නේ level එක. අනිත් එක තමයි සමහර ලාවට මේ ශිෂ්‍යයාට එක් ශිෂ්‍යයා කොන්දේසි කඩ කරලා තියෙනවද කියලා. අපි හිතමු ඒක විශ්වයකට එනවා. නමුත් ඒක තියෙනවා කොන්දේසි attendance 80% දැන් අතවශ්‍යම 100% බලාපොරොත්තු වෙනවා මේ කාලේ.
පැමිණීම
සහ එහෙම නැත්නම් ඒ වගේ කොන්දේසි කඩ කරලා තියෙනවද කියලා. එහෙම කොන්දේසි කඩ කරලා තියෙනවා නම් ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මාරු කරගන්න. අනිත් එක මම කියන්න කැමති කවදා සමහරට හේතු හඳ පුළුවන් ඇයි මේ කොන්දේසි ඇයි මේ ප්‍රශ් මාරු කරන්න කියලා. රැකියාවක් අවස්ථාවක් නැහැ කියන එක ප්‍රමාණවත් තමුගේ වීසා ඇප්ලිකේෂන් නැති වෙන්න. ඒක මොකද මෙහෙට එන්නේ මේ ඉන්දපලකට නෙවෙයි. නමුත් මේ ඉන්දවස්සාව තියෙනවා. මේ ඉන්දවස්සාව නීතියෙන් හදලා තියෙනවා. නමුත් ඒක මූලික කරගෙන නෙවෙයි කටයුතු කරන්න ඕනේ.
මෙහෙට එන්නේ ඉගෙන ගන්න යන්න.
නමුත් මෙහෙ ඉන්න පුළුවන්. මෙහෙ ඉන්දවස්සාව සරසලා දීලා තියෙනවා. නමුත් ඔබ අර විදිහට ඇප්ලිකේෂන් එකක් දැම්මුත් හේතුව හැටියට ඒක බරපතල ප්‍රශ්නයක් වෙන්න
පුළුවන්. ඔව් එතනදී මම හිතන්නේ දරුවන්ගේ බලාපොරොත්තු මම හිතන්නේ දරුවන් ඒක ඉදිරියට ගේන ක්‍රමයයි මම හිතන්නේ වැරදි. ඒක ඒගොල්ලන් කොයි විදිහටද මේක කරගන්න ඕනේ කියන එක ඒගොල්ලන් දැනුවත් නැතිකම මෙතනදී බොහොමයක් තියෙනවා නේද?
ඔව් මොකද හුඟක් කරාට ඒගොල්ලෝ ඉඩ දෙනවා.
ඔව් අපි මම වෙනස් පොඩි දෙයකට යන්න හදන්නේ. ඔබතුමාගේ බොහොම කැමති ඔබතුමා බොහොම සංගීතයට කැමති කෙනෙක් බව මම දන්නවා. මම දැකලා තියෙනවා එක එක තැන්වලදී සමාජයේ එක එක පොඩි පොඩි සංදර්ශනවලදී එහෙම පොඩි හමුවීම්වලදී මම කැමති ඔබතුමාන්ට සින්දුවක් කියන්න කියන්නේ. ඔබ කැමති සින්දුවක් ප්‍රචාරය කරන්න ඔබතුමන් වෙනුවෙන්. ඉතින් ඔබතුමාගේ ඉල්ලීමක් තියෙනවා නම්.
ඔව් මම පළවෙනිම කාරණා මම සින්දු කියන්නේ නැහැ කොහොමත්. මම කියන්නේ බයිලා. ඒක කියන්නේ තුසාවියේ. හරි. මම කැමති පර්ණ සින්දු වලට ඊටාම සෞන්දර්ය සින්දු වලට මම කැමති. මම කැමති හා මල්පි පෙන්නේ
කංගකලන්නේ පොල් මහත්තයාගේ නේද? එහෙනම් අහමු අපි.
ගලන්නේ හන නගා මැලකි නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා ආමල්ති පෙන්නේ ගඟ ගලන්නේ හන නගා මැලකි නිසයි ගමදිලෙන්නේ තවත් හැඩ වෙලා ගමී උපන් පිරියාගේ හැඩකාරිය සුකුමාලිය ඔබෙරු අහන්දා බල්කවියට ගැමිගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන්න බරන මුතුමාලය පටසේලය මට නැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා ආමල්පි පෙන්නේ ගඟ ගලන්නේ හඳ නගා මැණික නිසායි ගම දිවෙන්නේ තවත් හැඩ වෙලා ආමල්පි පෙන්නේ ගඟ ගලන්නේ හඳ නගා මැණික නිසායි ගම දිවෙන්නේ තවත් හැඩ වෙලා ගෙදර ආයක බොරුවක් කියලා ඔරුපදින්න ගී ගයන්න ඔබ එනවද මැනිකා උදේ සවස මේ දොල ළඟ අරවැට ළඟ ගංයුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවේ නුවර යන්න එන්නම් ආමල්ති පෙන්නේ ගඟ ගලන්නේ හන නගා මැණික නිසායි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා ආමල්ති පෙන්නේ ගඟ ගලන්නේ හන නගා මැණික නිසායි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා හැඩකාරිය සුකුමාලිය ඔබෙරු අහන්දා බල්කවියට ගැමිගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන්න බරන මුතුමාලය පටසේලය මට නැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා ආමල්ති පෙන්නේ ගඟ ගලන්නේ හන නගා මැණික නිසායි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා ආමල්ති පෙන්නේ ගඟ ගලන්නේ හන නගා මැණික නිසායි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා
සවන් දෙන්නේ සී ශ්‍රී ලංකා වැඩසටහනට ප්ලැනට් FM ඔස්සේ විකාශය වන ඒ වගේම 104.6 ඔස්සේ විකාශය වන සී ශ්‍රී ලංකා වැඩසටහන අද දවසේ අපගේ විශේෂ ආරාධිත අමුත්තා විදිහට සපෙමිණලා තියෙන්නේ චිත්ත ස්වර්ණාධිපති මහතා. ඒ මහතා සමග මෙම සාකච්ඡාවේ ඉතුරු කොටස කරගෙන යන මනෝරි මම හිතනවා බලස්තිය කියලා.
ඔව් චිත්ත මහතාණනි, දැන් මේ අපි කතා කරා වගේම මේ දරුවන් මේ රටට ඉගෙන ගන්නට පැමිණිලා මට තියෙන ඊළඟ ගැටලුව තමයි ඒගොල්ලෝ ආපු ගමම්ම යම් යම් ගැටලු වලට මුහුණ දෙනවා. ඔබට හඳුන්වා දෙන්න පුළුවන්ද මොනවද ඒ ගැටලු කියලා පොඩ්ඩක්?
ඔව්, අපේ රටේ ඉගෙන ගන්නට එන ළමයි ආපු ගමන් ගැටලු කිහිපයකට මුහුණ දෙනවා. එක ගැටලුවක් තමයි කල්චර් ෂොක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු කරන ක්‍රමයයි නව සීලන්තයේ වැඩ කටයුතු කරන ක්‍රමය අතර වෙනසක් තියෙනවා.
පැහැදිලි වෙනස.
මේ වෙනස ඉතාම ඉතාමත්ම වැදගත් වෙනවා මේ වෙනස හඳුනා ගන්නට. දැන් උදාහරණයක් හැටියට මේ රටේ අධ්‍යාපන අභියෝග සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අභියෝග අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඇකඩමික් චැලෙන්ජස්. දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ ඉගැන්වීමේ ක්‍රමය, ඒ ශ්‍රී ලංකාවේ නිබන්ධන ක්‍රමය, තමුන්ගේ ප්‍රවීණතාවය පරීක්ෂා කරන ආකාරය, ඒ වගේම ෆෝමැට් එක, ඒ කියන්නේ යම් නිබන්ධනයක් ඉදිරිපත් කිරීමේදී ඇති ෆෝමැට් එක,
හුඟක්
සැලසුම එක වෙනස්. ඒ වගේම තමුන් රෙෆර් කරන, ඒ කියන්නේ තමුන් කියවා ගන්නවා සයිට් කරන සයිටේෂන් හිටං වෙනස්. දැන් මෙවැනි අවස්ථාවකදී හුඟක් වෙලාවට මම දකින ළමයි මම දැකපු දෙයක් තමයි ළමයි අතරමං වෙනවා. ඒ අතරමං වුණා වගේ මේගොල්ලෝ ප්‍රශ්න කරන්නේ අපි මෙච්චර කල් කරේ මේ විදියටයි ඒ අපිට කරන්න බෑරි. නම් ඒ ප්‍රශ්නේ වළංගු නෑ. ප්‍රශ්නේ වළංගු නැත්තේ තමුන් ඉගෙන ගන්න එන රටේ ක්‍රමයට පුරුදු වෙන්න ඕනේ. එනිසා පැහැදිලිවම මේවා විවේචනය කරනවා හෝ මේවා පෙළා දකින්නවට වඩා මං හිතනවා මං තමුන් පුළුවන් තරම් ඉක්මනටම මේ ක්‍රමය තේරුම් අරගෙන මේ ක්‍රමයට අනුගත වීම ඉතා වැදගත් වෙනවා. ඒක ඊළඟට මම දකින්න දෙය තමයි communication. මම හිතන්නේ ඒකට කියන්නේ අදහසුව මාර්ගයෙන්. දැන් අපි දන්නවා මේකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි භාෂාව පිළිබඳ, නැත්නම් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නව සීලන්තේ වැසියන් කතා කරන ඇක්සන්ට් එක, ඒ කියන්නේ විලාශය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට අපි අපේ අදහස ඉදිරිපත් කිරීමට ලැජ්ජ වෙන්න පුළුවන්. මේ තුනම අපි මම දැකලා තියෙනවා. දැන් ඒකට අපි කොච්චර IELTS කරලා ආවත් අපි මෙහෙට ආපුවාම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙච්චයි ඉන්නවා. දැන් එවැනි අවස්ථාවකදී කරන්න තියෙන හොඳම දේ තමයි ඒ අභියෝගයට මුහුණ දීම. ඒකෙන් පලා යාම නෙවෙයි. දැන් මට මතකයි මම මේක උදාහරණයක් කිව්වොත් මම නව සීලන්තයට ආපු ගමන් මම මේ ඇක්සන්ට් එක පිළිබඳ මටත් ප්‍රශ්නයක් තිබුණා. මම කරේ නිවුස් ඇහුවේක. වමනායම නිවුස් ඇහුවා ඒ ඇක්සන්ට් එක පුරුදු වෙන්න. ඒ වගේම තමුන් තුන්වැනි එක තමයි මම දකින්න මෙහෙට එන අය සමහරට හෝම්සික්. මෙහෙට එන සමහර අය හෝම්සික්. නමුත් ඒක
ඔව් මොකද අවුරුදු 19 20 22 කියන්නේ දෙමව්පියන්ගෙන් ගැලවිලා ඉස්සෙල්ලාම එළියට යන තැන නේද? එතනදී හැමදේම දෙමව්පියන්ගෙන් ලැබෙන ආකාරයට මේ රටට ඇවිල්ලා බලාපොරොත්තු වුණාට ඒව ලැබෙන්නේ නැහැ. මේක අර කල්චරල් ෂොක් එකත් එක්කම තමයි අර බලාපොරොත්තු වෙච්ච සංස්කෘතික වෙනසත් එක්කම අර බැරිකම් හැකිකම් හැමදේම මිශ්‍ර වෙලා එන අපහසුතාවයන් ගොඩකට දරුව වැටෙනවා. එතනදී ඉතින් දරුවට දක්ෂතාවය තියෙන්න ඕන මේ හැමදේම පුලින් මුලින්ම උකහා ගන්න. මේක මොකද්ද, මේ මං කොහෙද යන්නේ, මම මොකද්ද කරන්නේ.
ඔව් දැන් මේ හෝම්සික් එකේදී අත වශයෙන්ම අද ඔබ වාසනාවන්තයි ඉස්සරට වඩා. මොකද අද ඉතාමත්ම සංනිවේදන ක්‍රම ලෙහෙසි තමුන්ට ඉතා ලාභ සහ තම
සම්බන්ධ වෙන්න
ප්‍රමිතියන විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මං හිතනවා මේකට අපේ මේ නව සීලන්තේ ඉන්න අපේ මේ තැන්පතලා ඉන්න අපිටත් ලොකු වගකීමක් තියෙනවා. මොකද මට හුඟක් ශිෂ්‍යෙන් හම්බලා තියෙන මං හැමසම කතා කරනවා. ඔය මට පාරදී හම්බුනහම එහෙම නැත්නම් ඔය කඩේකදී හම්බුනහම මං හැමසම කතා කරනවා. ඒ වගේ මම සමහරවිට මගේ නම්බර් එක දෙනවා වුණත් උන් මට කන්ටැක් කරන්නේ කියලා. දැන් හුඟ දෙනෙක් මට කතා කරලා තියෙනවා. ඒකලන්ට ඇත්ත වශයෙන්ම අපිට මම දන්නේ උදාහරණයකට මම නම් දන්නවා මම දන්නේ කොහොමද කියලා පන්සලේ. නමුත් පල්ලියකට ආපු ළමයෙකු බලා ගන්න කට්ටිය ප්‍රදී පැසී තිනවා. මම ඒ වගේ පන්සලෙත් කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ පන්සලට එන ශිෂ්‍යයන් වඳුනගෙන ඒ අයට අවස්ථාවක් සලසා දෙන්න තමුන් එක්ක කතා කරන්න සම්බන්ධකම් ඇති කරන. මම හිතන්නේ ඒක ඒගොල්ලන්ට ඔය හෝම් සික්නස් එකටයි ආත්ම ශක්තිය වැඩි කරගන්න, කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න මේ රටේ ඉන්න අවස්ථාවක් වෙවි කියලා.
ඔව්. ඒත් එක්ක මම ආපහු අපේ මාතෘකාව පැත්තට යමු උනොත් මෙතනදි තියෙනවා මේ පසුගිය දවස්වලත් පොඩි වීසාවල ගැටලුවක් ආවා. ලංකාවේ ඉඳලා මෙහාට ආපු ළමයිගේ වීසාවල ගැටලුවක් ලොකු ප්‍රවෘත්තියක් තිබුණා මේ රටේ. ඒ ගැන පොඩ්ඩක් මතක් කරොත්.
ඔව්. හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ නව සීලන්තේ වීසා දෙනකොට කාරණා කිහිපයක් බලාපොරොත්තු වෙනවා බලනවා. එකක් කැරක්ටර් එක, ඒ කියන්නේ චරිතය. දෙක හෙල්ත් එක, සෞඛ්‍ය. තුන ඉංග්‍රීසි දැනීම, ඇත්ත මේ තුන තමයි අපි දකින්නේ. දැන් ඇත්ත වශයෙන්ම චරිතය කියලා කිව්වම හුඟ දෙනෙක් හිතනවා පොලිස් සර්ටිෆිකේට් එක දුන්නාම ඇති කියලා. නමුත් පොලිස් සර්ටිෆිකේට් එක විතරක් නෙවෙයි, යම් ඉති අවස්ථාවකදී සහවත්ව තොරතුරක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒක අනිවාර්යම චරිතයට එරෙහිව චරිතය බලපානවා. ඒක එකක්. දැන් මෙතන මම හිතන්නේ මේ රටට එනවා නම් මේ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඔබ තුමිය ඇහුව සල්ලි පෙන්වන්න ඕනේ. දැන් මෙතනදී සල්ලි පෙන්වන්න ඕනේ ස්පොන්සර් කෙනෙක් නැත්තම්. මේ රටේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් සල්ලි පෙන්වන්න ඕනේ. ස්පොන්සර් කෙනෙක් වෙන්න ඥාතියෙක්ම වෙන්න ඕනේ නැහැ. මිතුරියෙකුට උනත් පුළුවන්. දැන් ඒ වගේම සල්ලි තමුන්ගෙම වෙන්න ඕනේ. එතන තියෙන්නේ held by or for the student. ඒ කියන්නේ applicant අයදුම් කරු රඳවා තබා ගන්නා හෝ අයදුම් කරු වෙනුවෙන් රඳවා තබා ගන්නා. එතකොට ඒක ඉතා පැහැදිලි. නමුත් වැදගත් වෙන්නේ මේ මුදල සත්භාවී
tempat denone
source එක. ඒ කියන්නේ සල්ලි ලබා ගැනීමේ source එක. දැන් ඒකට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් හම්බ කරපු දෙයක් තියෙන්න පුළුවන්. නමුත් නැති විදිහකට සල්ලි මවාපෑම ඒ කියන්නේ source එක genuine නැහැ කියන එකයි. දැන් මෙතනදී වැදගත්ම දේ තමයි එවැනි දෙයක් කරලා තමුන්ගේ visa application reject වුණොත් කෙලිම චරිතයට බලපානවා. ආයෙකක් දැම්මොත් සල්ලි තියාගෙන හරි අතනදී
ඉදිරිපත් කරපු සාවාදී කාරණා අපහු නැවතින
බලපාන්න පුළුවන්. තමුන්ගේ චරිතයට මොකද චරිත හැම
නීතිගරුක භාවයේ කියන එක
සත්‍යභාවයේ
කියන එක
තියෙන්න ඕනේ. ඒකින්ද දැන් ඒක තමයි මම හිතන ඔය ප්‍රශ්නේ.
ඔව්
සෑහෙන්න.
ඔව් අපි එහෙමනම් නැවත ඔබතුමන්ගේ ඉල්ලීමක් තියෙනවා ඊළඟ ගීතයට යන්න.
මම කැමති ඇව්වම කම්පිරෙන අර ලයනල් රංගුල සහ බන්දුලි විජේවීරගේ ගීතයට සමන් දෙන්න.
අල කලංචියක් ගැන පොඩි
කන් පිරෙනා පොඩි මස්සිනේ නයි මිරිසක් වාගේ ඇගේ කෑමුරේ නයි මිරිසක් වාගේ කිතුවම හිත පිරෙනා ලොකු මස්සිනේ වංගෙඩියක් වාගේ ඇගේ දෝසිරේ වංගෙඩියක් වාගේ සුරුවම් වාගේ වචනේ කට සැර මිසෙව්වයි සිරුරේ හැදති නැතුවා ගානයි මිරිසක් වාගේ වංගෙඩියක් වාගේ නයි මිරිසක් වංගෙඩියක් කරගෙව්වා වාගේ ඇව්වම කන් පිරේනා පොඩි මස්සිනේ නයි මිරිසක් වාගේ ඇගේ කෑමුරේ නයි මිරිසක් වාගේ තුවම හිත පිරේනා ලොකු මස්සිනේ වංගෙඩියක් වාගේ ඇගේ දූසිරි වංගෙඩියක් වාගේ කපු හුන්දා කවදා ඔයලා දෙනකල් ඉන්නද හැමදා දන්නායක් ඇයි නරකද මන්දා
මිනිසක් වාගේ වංගෙඩියක් වාගේ තයි මිනිසක් වංගෙඩියක් කරගැහුවා වාගේ
ඇහුවම කන් පිරේන පොඩි මස්නේ නයි මිනිසක් වාගේ ඇගේ කෑමුරේ නයි මිනිසක් වාගේ අමහිත පිරෙන ලොකු මාසිනේ වංගෙඩියක් වාගේ ඇගේ රුසිරි වංගෙඩියක් වාගේ
නයිමිරිසක් වාගේ වංගෙඩියක් වාගේ නයිමිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගේ
සීසර් ලංකා තුලින් නැවතත් අපි ඔබ හමුවට එනවා. චිත්ත මහතානනි, දැන් අපි මේ කතා කරගෙන ආව මාතෘකාව ඔසේ මම තවදුරටත් ඔබත් එක්කලා තොරතුරු ටිකක් දැනගන්නයි සූදානම. මෙතනදී අපිට මොකද්ද මේ දරුවෝ වෙනුවෙන් මූලිකවම දෙන්න පුළුවන් දේ? ඒ කියන්නේ ලංකාවෙන් මෙහාට එනකොට ගොඩක් තැන්වලදී මම දැකලා තියෙනවා ඔවුන්ට නිවැරදි යොමු කිරීමක් නැතුව මෙහාට එන්නේ. සමහරලාට සාවාද්‍ය තොරතුරු මත ඔවුන් එනවා. සමාන වෙලාවට මාධ්‍යයන් ඔවුන් යොදා ගන්නවා දරුවන්ට නොදිය යුතු ආකාරයෙන්. කියන්නේ බොරු කියලා එවනවා කියලා කිව්වොත් මොනවද ඔබතුමාට මේ ගැන කතා කරන්න තියෙන්නේ?
අපි මතක තියාගන්න ඕනේ මේක ව්‍යාපාරයක්. ව්‍යාපාරිකයන්ගේ පළමු එල්ලේ තමයි ලාභය. ඒ ළමයි එවන හැම ළමයා වෙනුවෙන්ම ඒ ලබා ගන්න පාසලෙන් කොමිෂන් මුදලක් ව්‍යාපාරිකට ලැබෙනවා. ඒ නිසා ළමයිව ආකර්ෂණය කර ගැනීම සහ ළමයිව ආකර්ෂ කර ගැනීම මෙහෙට එවීම සඳහා නොයෙකුත් ආකාරයේ දර්දි චිත්‍රයක් මවා පානවා. එක උදාහරණයක් මම කියන්නම්. එක මෙටීරියල් වල, ඒ කියන්නේ ප්‍රොමෝෂන් කරපු මෙටීරියල් වල තිබුණා ක්ලොක් ටවර් එකේ ඇල්බර්ට් පාර්ක්ගේ පින්තූර. මේක දැකපු ගම ඒ වචනේ තිබුණේ නැහැ. නමුත් ඒක දැකපු කෙනාගේ අදහස මොකක්ද? මේ මම යන්නේ මේකට ඉගෙන ගන්න. නමුත් ඒ ළමයා මේ රටට ආපුවාම උගන්වන්නේ පුංචි පන්ති කාමරවල මේ කුලියට ගත්තු තට්ටුවක. එහෙම තමයි මේ වැඩ වෙන්නේ. ඒ නිසා දැන් මට ওই ප්‍රශ්නයක් තිබුණා මේ ගැන හුඟක් වෙලාවට කියලා දෙන්න ලංකාවට ගිය වෙලාවේ. නමුත් එක පැත්තකින් ඒක භයානක වුණා. සමහර විට වැරදි අවබෝධයක් ගන්න පුළුවන් අපි ඊර්ෂ්‍යාවට කියනවා කියලා. මේ ළමයි එනවට අපි ඊර්ෂ්‍යයි කියලා. නමුත් දැන් අත වශයෙන්ම කාට හරි පුළුවන් නම් සත්‍ය අවබෝධ කරලා දෙන්න ළමයින්ට. මොකද false expectation, ඒ කියන්නේ වැරදි බලාපොරොත්තු මත මෙහෙට එන ළමයි අතරමං වෙනවා, අපේක්ෂා භංගත්වයට පත් වෙනවා.
ඔව්, අපිට බැරිද මේ මඟ පෙන්වීමට ක්‍රමයක් පෙන්වලා දෙන්න?
ඒක කරන්න නම් මගේ බලාපොරොත්තුවත් තියෙනවා.
මොකද මට ආරංචියක් ලැබුණ ඔබතුමා හෙට අනිද්ද ලංකාවට යන්න ඉන්නවා කියලා.
ඔව්, මගේ බලාපොරොත්තුවත් තියෙනවා. ලංකාවට ගිහාම ළමයින්ව මෙහෙට එවීම සඳහා කටයුතු කරන්න. ඒක විශේෂම ව්‍යාපාරයකට වඩා සේවයක් හැටියට. මොකද ළමයින්ට සත්‍ය අවබෝධ කරලා සත්‍ය කියා දීලා ඔබ නවසිනන්තට ගියාම ඔබට ලැබෙන්නේ මෙන්න මේක තත්ත්වයේ ඉන්න. උදාහරණයට සමහර අයට කියලා තියෙනවා ආපු ගමන් රස්සාව ශුව කියලා. ආපු ගමන් රස්සාවක් ශුව කියලා. ඒ වගේ
ඕන තරම් කියලා
තිනවා. ඒ වගේම අපි දන්නවා අපේ A level කරපු ශිෂ්‍යයෙකුට මෙහෙවිලා level 5 කරන එක බොරු වැඩක්. නමුත් පෙන්නන්නේ level 5 කියන්නේ ලොකු එකක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඒ ළමයා අවුරුද්දක් කාලයක් මෙහෙ කාලිනාස්ති කරනවා. ඉතින් ඒ අයට අවශ්‍ය level එක. ඒ වගේම ඒ අයට මෙහෙ මූණ දෙන්න වන ගැටලු සහ කාර්යයන්ස මේ හැද ක්‍රමය
විශේෂයෙන්ම
මේ ක්‍රමය දැන් ගොඩක් දවට අපේ මෙහි රටේ හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඒ වගේම විශ්වාස කරන කාරණාව මත හුඟක් වෙලාවට පහසුකම් ලබා ගන්න පුළුවන් බැංකුවලින්. මෙතනදී ඒ ක්‍රමයේ අවභාවිතා කළොත් ඔහුට ඊට පස්සේ කිසිම සහනයක් ලබාගත නොහැකිය කියන කාරණා වගේ දේවල් අවබෝධ කර දීලා එවනවා නම් මම හිතනවා ගක් වැදගත් කියලා. ඉතින් ඒ සඳහා මම බලාපොරොත්තු වෙනවා යම්කිසි කටයුත්තක් කරන්න.
ඔව් බොහොම සන්තෝසයි. ඇත්තරම ඉදිරියේ ඔබතුමන්ට මුණ ගැහෙන දරුවොත් බොහොම පින්වන්තයි. මොකද ඇත්ත දැනගෙන මේ රටේ ඇවිල්ලා කරන්න වෙන්නේ මෙන්න මේකයි. මේ විදිහට තමයි පාට් ටයිම් එක කරන්න වෙන්නේ. මේවට මුණ දෙන්න පුළුවන් නම් යන්න. මෙන්න මේ විදිහට අනවශ්‍ය පුද්ගලයන්ගෙන් අවවාද ගන්න එපා. අවශ්‍ය තැනින් නිවැරදි විදිහට ගන්න කියලා ඔබට
කියනවා. මම දන්නේ කාලීනව සිදුවිය යුත්තේ එයමයි.
එහෙම තමයි. එහෙම තමයි කාලීනව සිදුවිය යුතු. මොකද අපේ ඇස්වලට පේනවා දරුවෝ මොන තරම් දුක් විඳිනවද මෙහාට ඇවිල්ලා කියලා. අපිට බොහොම පුංචි දෙයකින් අත දුන්නට ඒ දරුවන්ගේ ජීවිතය එතන සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමන්ට බොහොමත්ම පිං. මම හිතන්නේ අපිට මේ පැයක් නෙමෙයි, මම හිතන්නේ පැය දෙකක් තුනක් වුණත් මේක කතා කරන්න තරම් ලොකු විෂය ධාරාවක්, සීමාවක්, තොරතුරු කන්දරාවක් මෙතන තියෙනවා. මෙතනදී ඔබතුමන් අපි ළඟට ඇවිල්ලා මේ අපේ මෙදිරියට ඇවිල්ලා මේ දරුවන් වෙනුවෙන් මේ කතා කරපු දේ අපි මහත් හරසරෙන් පිළිගන්නවා, ඉසමුදුනින් පිළිගන්නවා. ඔබතුමන්ගේ පැමිණීමත් අපි ඉසමුදුනින් පිළිගන්නවා. එහෙමනම් චිත්ත ස්වර්ණාධිපති මහතානනි, ඔබට බොහොමත්ම පින් අපේ දරුවන් වෙනුවෙන් මේ වචන ටික අපි හමු වෙ තැබීම පිළිබඳව.
මම දැන් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ලබා දීම ගැන. ස්තුතියි.
හිතවතුනේ මමත් අශංකත් මේ එකතු වෙලා ඔබ හමුවට ගෙනාවේ අපි සොයාගත්ත තොරතුරු වලින් බොහොම බිඳක්. නැවත දවසක සීසර ලංකා මේ වැඩසටහන තුලින් ඔබ හමුවට එන්නට බලාපොරොත්තු ඇතුව ඔබගෙන් මෙන්න මේ විදිහට අපි සමුගන්නවා. ආයුබෝවන් ඔබට සුබ රාත්‍රියක්.